ගරු සුජීවසේන සිංහාමතුමා විනාඩි 15ක් වෙන් කර තිබෙනවා.
බොහොම ස්තුතියි සභාපතිතුමනි. විශේෂයෙන්ම ප්‍රශංසා කරනවා මංගල ඇමතුමාගේ මංගල අයවැයට අපිටත් කතා කරන්න අවස්ථාවක් ලැබීම, ඒ වගේම හොඳ අයවැයක් කියන එක හැමතැනින්ම කියවෙනවා. ඒ වගේම අපේ සීබී රත්නායක මන්තුමා කිව් කාරණය සම්බන්ධනුත් අපිත් හැම වෙලේම හරි දේට හරි කියන, වැරදි දේට වැරදි කියන මන්ත්‍රීවරු වශයෙන් අපිත් පැකිලෙන්නේ නැහැ. වැරදි නම් වැරදි කියන්නත්, හරි නම් හරි කියන්නත්. හැබැයි එතුමා කිව් කාරණා එකෙන් බොහොමයක් හරි. ඒ අවස්ථාවේදී එහෙම කිව්ව රටවල් තිබ්බ, එහෙම කිව්ව ආයතන තිබ්බා. හැබැයි ඔබතුමාට මතක ඇති මේ විශේෂයෙන් මේ ණය කන්දරාව ට්‍රිලියන 8 වගේ ණය ප්‍රමාණයක් ට්‍රිලියන 2 තිබිලා ඔබතුමාලාගේ කෙටි කාලය තුළ විශාල ණය කන්දරාවක් රටේ එකතු වුණා. ඒ ණයවල උත්තර දෙන්න එපා, මගේ විනාඩි 15 මම කතා කරන්නේ, ඔබතුමාට මම බාධා කරන්නේ නැහැ. ඒ ඒ නෑ ඒවා 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 වාගිය කරන්න ඉඳ ගන්න. ඔබතුමා කියනවා අපි අහගෙන හිටියානේ. ඔබතුමා කිව්වා ගොඩක් ඒවා ඒවා වැරදි කතා. එතකොට ඒවත් මම අහගෙන හිටියා. ඒ වෙලාවට උත්තර දෙන්න. ට්‍රිලියන අහන්නේ ඒව අහන්න බෑ. කතා දෙනකොට ඔබතුමා වෙලාවට කතා කරන්න. ට්‍රිලියන 8 තියෙනවා. ඔබතුමා මහ බැංකුව ගිහිල්ලා මහ බැංකුවේ වාර්තාව පරීක්ෂා කර බලන්න. මාත් එක ආගි කරලා හරියන්නේ නැහැ. ට්‍රිලියන 8 තිබ්බා 2015 ට්‍රිලියන 8, ට්‍රිලියන 10 දැන්. ඔබතුමා මම සනාහ කරනම් කාරණෙන් කාරෙන් අහගෙන ඉන්න. සාවධානව අහගන්න පුරුදු වෙන්න. රිදෙනවා 8යි. කොහෙද ගණන් දන්නේ? මේක අහගන්නකො කුමාරස්වාමිලා විඥාධිපතිලා දැන් කතා කරනවා. ඒ දවස්වල කතා කරේ නැහැ. කට බූට් වෙලා හිටියේ හිටපු කතා කරන්න බයයි. ඒ දවස්වල එක නිලධාරියෙක් කතා කරේ නැහැ. නිලධාරියු එක්කෙනෙක් කතා කරේ නැහැ. කතා කරන්නේ නැත්නම් ඔබතුමා දන්නවා මොකද කියලා? ඒ කතා කරන්නේ නැත්නම් මර්ධනය. සුදු වෑන් ආවා, ගැව්වා, කුඩු කරා, මැරුවා. ඒ කතා කරේ නැහැ. දැන් ඒ අපි ප්‍රජාතන්ත්‍රවාද ඇති කරලා තියෙනවා. ඒ හින්දා අහගන්න, මේක හොඳට අහගන්න. මේ ඩේලි FT එකේ තියෙන්නේ මේ මම කියන එකක් නෙමෙයි. මම මේ ඔක්කොම කරුණු අහගෙන ඉන්නකෝ. කියවන්න නැතුව වර්බල් ඩයරි එකයි ගිරවෙක් වයි කියවන්න නැතුව කට විතරයි මූණ විතරයි පේන්නේ. රැවුල යට මට යනවා. ඉට් ඉස් රිපෝර්ටඩ්.
ගරු මන්ත්‍රීතුමා, එතුමා කතාව කරගෙන යන්න දෙන්න.
අපි ඉතාමත් සාවධානව ඔබතුමා කතා කරද්දී අහගෙන හිටියා. පොඩ්ඩ ඉගෙන ගන්න ඔබතුමා. ඔබතුමා මේකේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක්නේ. ඔය පොත කිය, ඔය පොත් ඔය ඔබතුමා ඔය ලියලා දුන්න ගන්නේ කියේ. මම ඔක්කොම මේ අධ්‍යයනය කරලා ආවේ ඉඳ අහගෙන ඉන්න. විශේෂ ඉට් ඉස් රිපෝර්ටඩ්. ඉට් ඉස් රිපෝර්ටඩ්. නෝ ලිසන් ටු මී ප්ලීස්. ඉට් ඉස් රිපෝර්ටඩ් දැට් මී දිස් ඩේලි FT දිස් නොට් මී. දිස් හැස් බීන් ස්ටේටඩ් බයි යූ. ලිසන් ටු මී. This you listen to me first, will you? Without listening, how can you answer? It is reported that Sri Lanka will have 4.2 billion in debt service payments in 2019, 3.7 billion in 2020, 3.3 billion in 2021, 3.7 billion in 2022, adding up to total 14.9 billion during the 4 years.
මේවා එන්නේ මේ අපි ගත්තේ වට නෙමේ. debt paying ආපහු මේ ගත්ත මේ ණය ප්‍රමාණය ගෙවන ආකාරයෙන් අපි මේ කළමනාකරණය කරගත් ආකාරය. තව ණය ගත්තනම් ත්‍රිකුණමල වරාය හදන්න අපි ණය ගත්තනම් තව ණය එකතු වෙනවා. ආර්ථික වර්ධන වේගයත් ඉහළින් පෙන්නුම් කරනවා. බිලියන ඩොලර් බිලියන 2-3ක් අපි ගත්තනම් ණය ත්‍රිකුණමල වරාය හදන්න කියලා ආර්ථික වර්ධන වේගය 6.5ක් 7.5ක් පෙන්නුම් කරනවා. මොකද ණය ගත්තාම මේක ණය ගෙවීම පෙන්නීම් කරන්නේ ආර්ථික වර්ධන වේගය. ඒ දාන මුදල් ටික ඔක්කොම ආර්ථිකයට දාන මුදල් ටික ඔක්කොම ගණනය කරනවා ආර්ථික වර්ධන වේගයට. ඒ වගේම ahagandago in the new years after his reference large volume of foreign debt settlement because of increasing government debt refinancing cost of external sources due to poor credit ratings political risk. දැන් ඔබතුමාල මේ සියල්ල මේ ඉදිරිපත් කරේ ඔබතුමාලට වාසහගත දේවා. එහෙම තිබ්බනම් අවුරුදු දෙකකට කලින් ඡන්දයක් තියන්නේ මොකද? ඇයි පරදින්නේ? දැන් මෙච්චර ඔබතුමාලා සුරංගනා ලෝකයක් මවලා තිබ්බනම් රටේ අවුරුදු දෙකකට කලින් ඉල්ලන් ඩිග්‍රී ගන්නේ ඇයි? ඇයිලන් ඩිග්‍රී කළා? ඇයි දැන් මේ විපක්ෂයේ ඉඳගෙන ඔබතුමාලා දැන් දුක් වෙන්නේ? එහෙමනම් ඒ අවුරුදු දෙකක් ඉන්න තිබ්බා හොඳ ෂපාන් එකේ. එහෙම ඉන්න බැරි වෙලා මේක තමයි මේ මධ්‍යස්ථ තත්ත්වය. ශ්‍රී ලංකාස් ඉකොනොමි ග්‍රීව් ඔන්ලි බයි අරවුන්ඩ් 3.1 ඉන් 2017. well below the envisaged levels of the central bank of Sri Lanka as a result of disruptions from droughts and floods and policy tightening. why did we need policy tightening? because of the huge debt that you incurred to the country. That is why, not for our private gains. However, the CBSL expected the economy to be recovered in 2018 and will grow by 4.5% by 4.8 ihala අත්තිවාරම දාලා තියෙන්නේ අත්තිවාරම දාලා තියෙන්නේ අත්තිවාරම අනුව ඉදිරිය යන මේ ඔබතුමායි මායි පස්සේ හම්බෙමු ඔබතුමා මාත් විවාදයකට එන්නකො වෙන තැනක don't shout like a child because listen if you don't agree in your speech you make a statement why are you disturbing I am making a decent speech and you only your mouth is working from the other side don't do that have a little bit of decency to listen to other people listen to other people also the economy is expected to grow by 4.5% 4.3 in 2009 according to the ADB and the IMF forecast respectively then මේ සියලු දේ සඳහන් වෙන්නේ මේ ආර්ථික වර්ධන වේග ඇති කරන හැටි ඒ වගේම විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ මැතිතුමා උදේ මේ බජට් ඩෙෆිසිට් එක ගැන කතා කරා එතුමාට එතුමා කතා කරා එතුමා උපතමා දාගෙන හිටියා දැන් 2015 බජට් ඩෙෆිසිට් එක කීයද 7.7.6යි දැන් තර මේ අවුරුද්දේ කීයද බජට් ඩෙෆිසිට් එක කීයද බුදුමයි මම අහන්නේ දැන් ඔබතුමා අවස්ථාවක් දෙන්න කීයද කියන්නේ ඔබතුමා දන්නවනම් කියන්න ඔබතුමා අනිවාර්යෙන් දන්නේ නැහැ ඔබතුමා කියන්න පුළුවන් වටපිට බලන්නේද කියන්න සීබිරත්නායක
සීබිරේක නම් කරනවා
සීබිරත්නායක මාත්‍යා මම නම් කරනවා සීබිරත්නායක මාත්‍යා උත්තරයක් දෙන්න බජට් ඩෙෆිසිට් එක හරි මේක තමයි කවුරුහරි ලියලා දුන්නයක් ඇවිල්ලා කියවන්න පුළුවන් හැබැයි ප්‍රශ්නයක් ඇහුවා ಭಾರತೀಯ ගැන අවබෝධයක් නැතුව කතා කරන්න එපා කියන එක අපි කියන්නේ 4.4 3.3 දක්වා ඊළඟ අවුරුද්ද වෙනකොට අපිට අරන් යන්න පුළුවන්. ඒ වගේම අනිත් රටවල් අපි කියනවා දියුණු රටවල් පවා කැනඩාවේ 2% රින 2% ප්‍රංශයේ 3.1% හැම ලෝකයේ හැම රටකම ඇමරිකාව ජපානය වගේ රටවල බජට් ඩෙෆිසිට් එක රින මට්ටමේ තියෙනවා. හැම රටවල්ම තමන්ගේ ආදායමත් එක්ක වියදම ගණනය කරන්නේ ඒ ආකාරයෙන්. හැබැයි ඒ රටවල වියදම සහ ආදායම් විශාල ලෙස වෙනස්. ඒ රටවල් එක්ක අපේ රටත් එක්ක සංසන්දනය කරන්න බෑ. ඒ වගේම විශේෂයෙන්ම ගරු සභාපතිතුමනි 2022 වෙන විට ඩොලර් බිලියන 20ක් දක්වා අපේ අපනයන මේ වෙනකොට අපනයන 130කින් වර්ධනය වෙලා තියෙනවා ඇංගලුම් කර්මාන්තයේ 130කින් වර්ධනය වෙලා තියෙනවා 130කින් කොහෙද කියන්නේ රටේ මේ රටේ ඔබතුමාලා පරීක්ෂා කරලා බලන්න ලංකාවේ මහ බැංකු ගිණුම් පරීක්ෂා කරලා බලන්න පොඩ්ඩක් කියවන්න එපා නික එක ගායෙන් අහගෙන බන්දුල ගුණවර්ධන මහත්තයා ලියනවා ඇවිල්ලා මෙතන කියන්න එපා ඔබතුමාලා ඔක්කොම දෙන එක නෝට් එකක් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ඉඳලා උදේ මහින්ද රාජපක්ෂ මහත්තයා කතා කරන අපි දැනගත්තා ඒ නෝට් එකෙන් කියවන්න කියලා ඒ ඉඳ විශේෂයෙන්ම ඔබතුමාලාගේ අවධානය යොමු කරලා මම එන්න මේ කෑ ගහන ඉඳ පොඩ්ඩක් මේ රටේ මේ විශේෂයෙන්ම සඳහන් කරා I'll tell you I'll give you each by year just listen to me if you give me because I have only 15 minutes so let me talk within this Sri Lanka world man darshaka tika gidiri pat karanna Sri Lanka moves up in the world happiness report me rate apila thiyena tatte obutumalla hiti yes obutuma piliganna eka ithin eka athi une ape aanduwen yaha palane genalle hari ekaṭa meka thiyana hari Sri Lanka was placed 120th slot last year has moved to 116 රටවල් 20ක් ඉදිරියට ඇවිල්ලා තියෙනවා මේ අවුරුදු 3 ඇතුළත. ඒක පිළිගන්නවා නම් මිනිස්සු සන්තෝෂයෙන් ඉන්නවා කියලා කියන්නේ ඒකේ ආර්ථික වර්ධන වේගය අනිකුත් සමාජ සුබ සාධන සියල්ල මේකට අදාළ වෙනවා. රටේ තියෙන නිදහස, රටේ තියෙන යහපාලනය, රටේ තියෙන නීතිය මේ සියලු දේවල්. මේවා නිකන් ඇති උන්නේ නැහැ. ඉතින් මේක ජනතාව මේව අවබෝධ කරගෙන ඉන්නේ. ඒ වගේම corruption perception index එක. ඒක සඳහන් කරා නෑ 100 ආගන්න since inception 1995 the corruption index Transparency International flagship research product Sri Lanka scored 38 points out of 100 in 2018 corruption perception index and rank 89 has improved from 105 to 89 105 ඉඳලා 89 දක්වා මේක මෙන්න මේ කාලය තුල හරි ඔබතුමා පොඩේ පොනේ ඔබ දැන් ඔබතුමා තහන්න index of economic freedom කීයද කියලා කියන්න ඔබතුමා දන්නවනะ කියලා ඔබතුමා කියන්න දන්නවනะ දන්නේ Sri Lanka has the 110th rank that it is close to the position of such countries ආගන්න මේක Sri Lanka has the 110th rank that is close to the position of such countries as China so Sri Lanka has done this past 3 years we have done tremendously in those areas doing business index hari ubuda ekak ahanna doing business index එක කීයද කියලා ගන්න ඔබතුමා අපේ රටේ ඔබතුමා දන්නවනะ ආගේ දැන් දිගටම ආගේ කරන මාත් එක doing business index එක රටේ අපේ rank එක කීයද කියලා ඔබතුමා කියන්නේ කේලියම තුමාට නෑ ඔබතුම හැම එකටම ආගිය කරනවානේ කේලියම තුමා කේලිය මන් තුමා මන් දෙනවා
දන්නවනම් කියන්න
ලාන්සර කියන්නේ එපා ලාන්සමල දෝව දන්නේ මේ ඔබතුමා කියන්නේ ලාන්සමගේ යාළුවා ලාන්සමාරු දන්න එපා ඩුයින් බිස්නස් ඉන්ඩෙක්ස් එක කීයද කියන්නේ ගිය අවුරුද්ද කීයද තිබ්බේ කියන්නේ ඊට කලින් ඈ වැරදි නෑ නෑ රොං 95 ඔබතුමා 95 100 දාන්න එක තමයි කියන්නේ අන්න අන්න ඔබතුමාලා අන්න එහෙම හරි ඔබතුමාලා පොඩ්ඩක් හරි ගිය අවුරුද්දේ ගාන හරි දැන් තියෙන 95ට ඇවිල්ලා තියෙනවා අපි කරපු කාර්යභාරයේ ඉඳ මේ අපි කරපු විශේෂයෙන්ම බිස්නස් ඉන්ඩෙක්ස් එක 15ක් රටවල් 15ක් ඉක්මවා ගිහිල්ලා අපි 70ට චීනය 70ව හරිද මේ වගේ රටවල් තියෙනවා චීනය ළඟට එන්න තමයි අපි උත්සාහ කරන්නේ 2022 වෙනකොට අපි බලාපොරොත්තු වෙනවා 85ට hina wenna puluwan 85ට 85ට 95 වෙනි ස්ථානයේ හිමිනවා 100 වාර්තා කරා මාස කීපයකට කලින් 95 විශේෂයෙන්ම අපි විශේෂයෙන්ම මම කිව්වා කියලා ලියාගන්න මම කිව්වා කියලා ලියාගන්න ඒ වගේම අපේ විශේෂයෙන්ම අපේ සියලු ආයතන රජ ආයතන අපි කම්පියුටරයිස් කරපුවාම මේක තවත් මේ අගේ තව 10කින් විතර ඉස්සරහට එනවා ඉතින් මේ අවුරුද්ද ඇතුළත මේ කාර්යභාරය මෙන්න මේක තමයි මේ ආණ්ඩුවෙන් කරේ අත්තිවාරම අපි හොඳට දැම්මා මේක යහපාලනය කරන ප්‍රජාතන් චැම්පියන්ස් ඔෆ් ඩෙමොක්‍රසි කියලා කිව්ව ඔබතුමාලගේ ජනාධිපතිතුමාට ළඟ ඉඳවගෙන G7 countries අද දැන් ඉන්නවා ඔබතුමාගේ නැට්ට ඉල්ලන ඔබතුමාලා දැන් හැබැයි හේදාසල මොකද්ද කිව්වේ එතුමාටත් දැන්න ඉතින් එතුමාටත් අමතක වුණාට එතුමා අපිත් එක්ක ඉන්නකොට තමයි චැම්පියන්ස් ඔෆ් ඩෙමොක්‍රසි කියලා එතුමාව එහා පැත්තෙන් ඉන්දෙවි G7 countries වල අන්න ඒ තුල තමයි ඒ අත්තිවාරම තුල තමයි අපි මේ සංවර්ධන ලැබලා ගන්නෙ ඒ වගේම විශේෂයෙන්ම ඔබතුමාට මම ඉදිරිපත් කරනවා භෝගයන් වර්ධනය මේ මේ අවුරුදු දෙකේ කෘෂිකර්මය
ගරු අනතුමා ඔබතුමාට අවි නැණ දෙකක් තිබෙනවා
මම ඩිස්ටර්බ් කරන්නේ සර්
ඉතින් හතරක් දෙන්න
හරි ඒ වගේම ආදායම සම්බන්ධයෙන් බන්දුල කුරන්ද මහත්තයාගේ ආදායම සම්බන්ධයෙන් 2 minutes thank you very much I'm getting 2 minutes ඒ වගේම ක්‍රය ශක්තිය සම්බන්ධයෙන් 2013-14 දී තියෙනවා ආදායම ගෘහ ඒකකයක මධ්‍යයන් මාසික ආදායම 45,878 රුපියල් මේ අවුරුද්ද වෙනකොට 100% 104% කින් පරිවැඩි කරලා තිනවා මේ අවුරුදු තුන ඇතුළත අපි ආණ්ඩුවේ අපේ වැටුප් සියලු දෙනාගේම ඔබතුමාලා නිකන්වත් හිතලවත් තිබ්බේ නැහැ ඒ කාර්යභාරය 104කින් 100% 104කින් පෞලක ආදායම 45,000 ඉඳලා ඔබතුමාලා නවත්තනකොට 62,237ක් වෙලා තිනවා ඒ වගේම වියදම 54,000යි ඩොලර් කීයද කියලා ඒකත් කියන්න ඔබතුමාට ඒකත් අපි දන්නවා ඩොලර් එක 106කින් අගේ වැඩි වුණා මේ අන්තිම මාස කීපය තුල රුපියල් 3කින් ඒ අපනයන් වැඩි වුණේ ඉඳා විශේෂයෙන්ම ඇඟලුම් කර්මාන්තය 130කින් මත්ස්‍ය කර්මාන්තය 115කින් ඔබතුමා මාත් එක්ක ඕනම මම ඔබතුමාත් එක්ක අභියෝගයක් බාර ගන්නවා ඔබතුමා ඕනම රූපాయనిකට නැත්තම් මන්ත්‍රීගමෙන් මම ඉල්ලාසුනා 113ක් ඔබතුමා තියනවනේ ඇඟලුම් නෑ පොඩේ නේ සීබි රත්නායක මන්තුමා ඔබතුමා එන්න ඕනේ පුළුවන් තරම් පාඩම් කරලා මම හිතන්නේ අද අවුරුදු 5ක් විතරයි පාඩම් කරගන්න ඔබතුමා මොනවත් මම හිතන්නේ දන්නේ නැති ඉඳා ඒ ඉඳා ඔබතුමාට මම ඒත් ඉන්නවා අවුරුදු 5කින් හරි බලාපොරොත්තු වෙනවා අවුරුදු 5යි හරි බලාපොරොත්තු වෙන ඔබතුමා ඒ විවාදයකට එයි කියලා ඒ ඉඳා විශේෂයෙන්ම ඔබතුමාගේ අවධානය යොමු කරලා රබර් නිෂ්පාදනය 5.1කින් වර්ධනය වෙලා තියෙනවා රබර් අපනයන 106.6කින් වර්ධනය වෙලා තියෙනවා ඒ වගේම සුළු අපනයන භෝග 131කින් වර්ධනයක් තියෙනවා සෝයා බෝංචි නිෂ්පාදනය 180කින් අර තිබු ඉඩෝරය සහ ගම් වතුර ඔක්කොමත් එක්කත් මේ වගේ වාර්තා කරලා තිනවා විශාල ඒ වගේම විශේෂ ඔබතුමාගේ අවධානය යොමු කරනවා unemployment අපේ උදේ ජනාධිපතිතුමා ඒ වගේම මට තව මන්ත්‍රීවරයෙක් කිව්වා පෞද්ගලික අංශයේ විශාල රැකියා ප්‍රමාණයක් වැඩි වෙලා ඒ හින්දා ඒක එන්න බෑ කියලා ආණ්ඩුවට එන්න බෑ කියලා ආණ්ඩුවට පෞද්ගලික අංශයේ රැකියා වැඩි කරන්නේ අපි වැඩ කරලා ඒ හින්දා 4.7% ඔබතුමා හරි ඔබතුමා කියන්නේ දැන් 2015 විදි තියෙනවා 4.7% unemployment rate දැන් කීයද 4.2 0.05කින් අඩු වෙලා අන්න මෙන්න මේ කාලය තුල මේ සංවර්ධනය මේ කියන්නේ මේ අමාරුම කාලේ ට්‍රිලියන 10ක් ණය ආරම්භ තියෙන කාලේ ණය ගෙවන ගමන් මේ කර සංවර්ධනය මේ අත්තිවාරම උඩ අපි බලාපොරොත්තු වෙන විශාල සංවර්ධන ඉදිරි අනාගතයේදී ඒ වගේ ඇඟලුම් කර්මාන්තය විතරක් නෙවෙයි අපි මගේ අමාත්‍යාංශය ගැන මට කතා කරන්න අවස්ථාවක් හම්බුන්නේ ඊළඟ අපේ වැයිශීර්ෂය මම කතා කරනවා විශේෂයෙන්ම ඒ අමාත්‍යාංශය තුලින් විද්‍යාව තාක්ෂණය සහ පරිශ්‍රණ කියන අමාත්‍යාංශය තුලින් අපි වැඩ කොටසක් විශාල වැඩ කොටසක් මෙතුමාත් අධ්‍යක්ෂණ මන්ත්‍රීවරයා ශිල්ප කරගෙන යනවා ශිල්ප සේනා කියලා වැඩසටහනක් අපි දියත් කරනවා මහ පොළ ගම්මුදාවට වඩා ලොකු වැඩසටහනක් ආණ්ඩුවට බර කරන්නේ නැතුව පෞද්ගලික අංශකේ දායකත්වයේ ලබා ගනිමින් ඒදියා බලාපොරොත්තු වෙනවා ආර්ථිකයට ඩොලර් බිලියන 5ක මෙතුමා IT ඉන්ඩස්ට්‍රි එකේ ඩොලර් බිලියනයක් දැන් වෙනවා ආර්ථිකයට කරන සම්මන්තාව කරන දායකත්වය ඒක බලාපොරොත්තු වෙන අවුරුදු තව දෙකක් යද්දි ඩොලර් බිලියන 5 දක්වා IT ඉන්ඩස්ට්‍රි එකට කරලා තියෙන සංවර්ධනයත් මගලඟ තියෙනවා දත්තත් එක තියෙනවා growth of indicators වල ඒ අනුව ඩොලර් බිලියන 5ක් IT ඉන්ඩස්ට්‍රි එකෙන් ඒ වගේම විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශයෙන් ඩොලර් බිලියන 5ක සංවර්ධනයක් සහ වර්ධනයක් අපි ඉදිරිය අනාගතේ බලාපොරොත්තු වෙනවා ඒ තාක්ෂණ දැනුම ජනතාවට අරන් යන්න ඒ වගේම පෞද්ගලික අංශය සම්බන්ධ කරගන්න මේ මගේ විශේෂයෙන් මගේ නායකත්වයටදී අපි මම රාජ්‍ය මාධ්‍ය ධුරයක් තිබ්බේ ෆොරින් ට්‍රේඩ් සම්බන්ධයෙන් එහිදී මට නැවිගේට් ඇටේ මාව පත් කරා ලෝක බැංකුව සහ ITC ආයතන ඒකෙදී අපිට 106000ක් තෑගි වශයෙන් ණය නෙමෙයි 106000ක තෑගි වශයෙන් අපිට ලැබලා දීලා රටේ ජාතික අපනයන ප්‍රතිපත්තියක් හැදුවා. ඒකට අපි තනියෙන් හැදුවේ නැහැ. පෞද්ගලික අංශය, මහාචාර්යවරු, ආචාර්යවරු සියලු දෙනා එකතු කරන චේම්බර්ස් එක එකතු කරන ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම තුළින් මේ වෙනකොට මන්ත්‍රීතුමා අපි කොච්චර අපි විවාද කරගත්ත අපි එක රටේ. ඉතින් මේ සංවර්ධනය අපිට විතරක් නෙවෙයි ඔබතුමාලා සියලු දෙනාටම අපිට කේලිය ඔබතුමාලා ඔක්කොම UMP ගිහිටපු මේ කියනනම් කැචපච කාලා දැන් මෙහෙන් කෑ ගන්නවා. දැන් එයා පැත්තට ගිහලා එහෙන් කෑ ගන්නවා. එහෙම කරන්න එපා. බලන්න ගාමි ලොග්ගේ මාත්‍ය කොච්චර ලස්සනට ඒක අහගෙන ඉන්නවද කියලා. අහගෙන ඉඳලා ඒකට උත්තරය දෙනවා මෙන එකක්. ඒ ඉඳලා විශේෂයෙන්ම අපි කියනවා අපි
ජනාධිපතිතුමාට තව විනාඩියයි තිබෙන්නේ.
Thank you. Don't disturb. ඒ ඉඳලා අපි බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම ජනාධිපතිතුමාටත් තව මාස ගාන කාලයක් තියෙනවා. මාස මං හිතන්නේ 8ක්ද කොහෙද කාලයක් තියෙනවා. 8ක්. එඳ ඒ කාලය තුළ අපි හොඳ ගේමක් දීගෙන යන්නේ. ඒකට ඔබතුමා ඉරිසියා කරන්නේ නැතුව මේ 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 ලනුදෙන පිරිසට අහුවෙන්නේ නැතුව දැන් මම දැක්ක ජනාධිපතිතුමා මම කතාවක් දැක්කා මේ අද උදේ විශේෂයෙන්ම සරත් වංශකා මැතිතුමයි ජනාධිපතිතුමයි චන්දිකා කුමාරතුංගයි කොහොමද ජීතක්ෂයට පත් වෙන්නේ එතුමා පරාජය වුණොත් කියන කතාව මම දැක්කා මේ ජනාධිපතිවරණේ කාලේ එතුමා කරනවා. එහෙනම් පොඩ්ඩක් ඒක මතක් කරගෙන මේ ඉන්නේ ලේසි බඩු ටිකක් එක්ක නෙවෙයි ඉඳගෙන ඉන්නේ වටේ ඉඳගෙන ඉන්නේ කොයි වෙලේ ගේමුද ඉද දන්නේ. එහෙනම් ජනාධිපතිතුමාට කියනවා අපිට අපේ ඉදිරි අනාගතය සඳහා හොඳ රට හොඳ තැනක ඉන්නවා. හොඳ අත්විවරමක් දාලා තිනවා. මේ අත්විවර මුඩ රට සංවර්ධනය කිරීම සඳහා ඔබතුමා අන්තිම මාස කීපයක් අපිත් එක්ක එකතු වෙන්න කියන ඉල්ලීමින්
හොඳයි ඔබතුමාට බොහොම ස්තුතියි. Honorable Angajan Ramanathan, you have 4 minutes and order please.
Thank you.
No, please, we don't have time, honorable member. Please understand, we don't have time. I can't allow.
Thank you.
Okay.
Thank you,
order please. Garu, Mayanta Disanaka Mahathuma, Mulasanate.
Order please, member. Thank you for the opportunity to share my analysis and opinions
order, please.
On the 2019 budget proposals. The budget.
Honourable Minister, what's your point of order?
He's speaking, so let him speak. After that, when they speak, I'll disturb.
Please don't disturb. Continue, Honourable Member. Order, please.
Yeah, the budget has been
themed. Honourable Kehliya Ramukala, will you yield?
Empowering people and nurturing.
Honourable Minister, will you yield?
A visionary theme. However, based on our historical experiences of unsatisfactory implementation of past few budgets of this government, I would like to consider the new proposal as more of a political mission than vision-based plan. These actions make us believe that the fiscal strategy of the government remains unrealistic. The boosted expenditure and trying to reach the ambitious fiscal deficit of 4.4% GDP in 2009. Budget is a challenging uphill task and an attempt to woo the voters. Also, I would like to remind that the 2018 deficit was also targeted at 4.8%, but finally reached 5.3%. Though I have multiple concerns in the proposal, in the interest of time, I'm planning to discuss only two areas of concern. One area of concern is the tertiary sector, which comprises of 50% of the GDP, especially the tourism sector, which remains a significant contributor, and it has potential growth to grow exponentially. With little support from the government, the so-called informal sector on its own, supported by the internet platforms, has shown tremendous growth, and it is earning foreign income for the country. Apart from specifically incentivizing import for go-karts, which benefits only a small segment of the industry, it is disappointing to note that the government had only not proposed anything meaningful or sustainable towards long-term development of the tourism industry. I believe that the proposal to only allow online booking of lodging of more than 5 rooms, if the same are registered with the SLTDA, is not only a mistake, but also an attempt to discourage the new entrants into the industry. Apart from discouraging, what is the purpose of this proposal? I am sure all the micro and small operators would want to know. The added administrative work as a result of the proposal may discourage the micro and small entrepreneurs, and it will eventually place another tax burden on the resources strapped micro, small and medium-sized homestay operators. Listening to Honorable Minister's proposal, I understood that this government is more interested in jumping in to regulate the informal tourism industry, which came into life not because of the efforts of the government, but because of the internet, booking platforms, and the citizens of this country with entrepreneurial spirit. Honorable Speaker, Honorable Presiding Member, if regulations at this point is a must, and if a Sri Lankan entrepreneur has the ability to receive the direct booking to a room in his house through the internet from a foreigner and then receive the payment in US dollars, can we at least make the life of the budding entrepreneur a little bit easier by letting him register their small businesses through the internet and encourage the work instead of making them waste time doing administrative work? In another concern, another area that concerns me is this Gamperle program. I wish to believe Gamperle has significantly potential to uplift the rural economy and the livelihoods, but unfortunately, in my opinion, the functional mechanism of this program has been designed with an election-oriented political motivation. It simply lacks the transparency in processing of qualifying projects. There is no clear mechanism in place for the selection and vetting of suitable projects, and lacks of accountability and transparency. If the objective of the program is rural development, the program must become apolitical. And the funds needs should be directed towards projects based on the needs of the people, not of political authorities. In my opinion, the process can create divisions and disparity at village level, electoral level, and it will eventually reflect at country level as well. I would like to propose that the program selection to be based on the needs of electorates and the merits of the proposal.
Honorable Member, wind up. Time is up.
10 more seconds, please. However, a program which talks of a nationwide rapid development should not be politicized for short-term gains. In the interest of time, I'm concluding my speech on some of my concerns. However, we'll follow in the coming days in the ministerial day. Thank you.
Okay. Honorable Arvind Kumar.
Thank you, sir.
You have 14 minutes.
Thank you, sir. இன்று 2019 ஆண்டுக்கான வரவு செலவு திட்ட விவாதத்திலே கலந்து கொண்டு எங்களின் கருத்துக்களை முன்வைக்க கிடைத்த வாய்ப்புக்கு அவை தலைவருக்கு நன்றி கூறிக்கொண்டு ஒரு சில விடயங்களை இங்கே பகிர்ந்து கொள்ளலாம் நினைக்கின்றேன். முதலாவதாக எமது நிதியமைச்சர் கௌரவ மங்கள சமரவீர அவர்களினால் முன்வைக்கப்பட்ட இந்த வரவு செலவு திட்டம் இதுவரையிலும் ஐக்கிய தேசிய முன்னணி அரசாங்கத்தினால் முன்வைக்கப்பட்ட வரவு செலவு திட்டங்களோடு ஒப்பிடும்போது மிக நன்மையான இந்த நாட்டின் அனைத்து பிரதேசங்களையும் உள்ளடக்கிய அனைத்து பிரதேச மக்களையும் உள்ளடக்கிய வாறு இந்த வரவு செலவு திட்டம் தயார் செய்யப்பட்டிருக்கின்றது. ஆகவே இந்த இவ்வாறு தயார் செய்யப்பட்டிருக்கும் இந்த வரவு செலவு திட்டத்தை நாங்கள் வெகுவாக வரவேற்பதோடு இந்த வரவு செலவு திட்டத்தின் ஊடாக கிடைக்கக்கூடிய அனைத்து அனுகூலங்களையும் மக்களின் பிரதிநிதிகள் என்ற வகையிலே நாங்கள் எங்களது பிரதேசங்களுக்கு கொண்டு செல்வது எமது பொறுப்பு என்பதையும் நான் இந்த இடத்திலே பதிவு செய்ய விரும்புகின்றேன். இந்த வரவு செலவு திட்டத்தை பொறுத்தளவிலே பொதுவாகவே நாங்கள் பார்க்கின்றோம் ஆளுந்தரப்பிலே முன்வைக்கும் எதனையும் ஆளுந்தரப்பிலே முன்வைக்கும் எவ்வித முன்மொழிவுகளையும் வளமையாக எதிர்ப்பது ஒரு அன்றாட நடவடிக்கையாக நாங்கள் பார்க்கின்றோம். அது நன்மையாக இருந்தாலும் சரி தீமையாக இருந்தாலும் சரி ஆளும் தரப்பிலே முன்வைக்கப்படுகின்ற ஒரு விடயத்தை எதிர்ப்பதுதான் எமது செயற்பாடு என்ற விடயத்திலே என்ற இடத்திலே எதிர்க்கட்சிகள் இருந்து செயல்படுவதை நாங்கள் பார்க்கக்கூடியதாக இருக்கின்றது. நேற்று இந்த அவையிலே ஒரு எதிர்க்கட்சி உறுப்பினர் பேசினார். நான் அதனை செவிமடுத்துக் கொண்டிருந்தேன். மிக அழகான வசனங்கள் இந்த வரவு செலவு திட்டத்திலே உள்ளடக்கப்பட்டிருப்பதாக கூறினார். இலக்கங்களின் எண்ணிக்கை அதாவது தொகை அதிகரிக்கப்பட்டிருப்பதாக கூறினார். அப்படி என்றால் நல்ல ஒரு வரவு செலவு திட்டம் முன்வைக்கப்படும் போது அழகான வார்த்தை பிரயோகங்கள் உள்ளடக்கப்படுவதும் எண்ணிக்கையிலே அதிகரிப்பு ஏற்படுவதும் இயல்பானது. அதுதான் வரவு செலவு திட்டம், மக்களுக்கு பயனுள்ள வரவு செலவு திட்டமாக இருக்க முடியும். ஆகவே அதை கூட விமர்சனம் செய்வதிலே ஒரு தனி சுகத்தை எதிர்த்தரப்பினர் அனுபவிப்பதை காணக்கூடியதாக இருக்கின்றது. எது எப்படி இருந்தாலும் அது எமக்கு பொருத்தமானதல்ல. இந்த வரவு செலவு திட்டத்தை பொறுத்த அளவிலே நான் ஏற்கனவே கூறியதே போல இந்த நாட்டிலே 15 லட்சம் மக்கள் இந்திய வம்சாவளி மக்களாக நாங்கள் இங்கே இருக்கின்றோம், வாழ்ந்து கொண்டிருக்கின்றோம். இந்த 15 லட்சம் மக்களின் மத்தியிலே 10% அதாவது 1.5 லட்சம் பேர் மாத்திரமே இப்பொழுது தோட்டங்களிலே தொழிலாளர்களாக வாழ்ந்து வருகின்றார்கள், தொழில் செய்கின்றார்கள். அப்படி என்றால் இவ்வாறு தோட்டத்திலே தொழில் செய்பவர்கள் வெறுமனே 10% மாத்திரம்தான். இதற்கு புறம்பாக 90% மக்கள் இன்று தோட்டப்புறங்களுக்கு வெளியே வாழும் மக்கள் கூட்டமாக எமது மக்கள் இருக்கின்றார்கள். ஆகவே இவ்வாறு தோட்டத்திற்கு வெளியே இருந்து செயல்படும் போது பல்வேறு பிரச்சனைகளுக்கு முகம் கொடுக்கும் மக்கள் கூட்டமாக எமது மக்கள் கூட்டத்தை நாங்கள் அடையாளப்படுத்த முடியும். ஏனெனில் தொழில் வாய்ப்பு, தேசிய நீரோட்டத்தில் இணைந்து செயல்படும் அந்த வாய்ப்பு, அதேபோல் கல்விக்கான அந்த சரியான அடித்தளம், ஏனைய மக்கள் அனுபவிக்கும் அந்த உரிமைகளை தாமும் அனுபவிக்க வேண்டியிருப்பதிலே இருக்கும் தடைகள், இவ்வாறு பல்வேறு பிரச்சனைகளுக்கு முகம் கொடுக்கும் மக்கள் கூட்டமாக எமது மக்கள் இருக்கின்றார்கள். ஆகவே இவர்களின் நலன்களை கவனிப்பதிலே, பேணி பாதுகாப்பதிலே மக்களின் பிரதிநிதிகள் என்ற வகையிலே எங்களுக்கு பாரிய பொறுப்பு இருக்கின்றது. அந்த பொறுப்பிலே இருந்து நாங்கள் இம்மியும் விடுபட முடியாது. ஆனால் கடந்த காலங்களை பொறுத்த அளவிலே அவ்வாறு மக்கள் மீது கரிசனை கொண்டு செயல்பட்டார்கள் என்ற கேள்வியை எழுப்பினால் அதுக்கும் கூட விடை பூஜ்யமாகவே இருக்கின்றது. ஆனால் எம்மை பொறுத்தளவில் அவ்வாறு அல்ல. நாங்கள் இந்த ஐக்கிய தேசிய முன்னணி ஆட்சிக்கு மலையக மக்கள் ஒட்டுமொத்தமாக வாக்களித்தார்கள். அனைத்து மலையக மக்களின் வாக்குகளும் ஐக்கிய தேசிய முன்னணியை ஆட்சி கட்டிலே அமர வைப்பதற்கு அது துணை போயிற்று. ஆகவே இந்த அரசாங்கத்தினூடாக எமது மக்களின் எதிர்பார்ப்பு மிக அதிகமாக இருக்கின்றது, அதில் எவ்வித தவறும் இல்லை. இந்த காலகட்டத்திலே, கடந்த 3.5 வருட காலகட்டத்திலே இந்த அரசாங்கத்தினூடாக மலையக மக்கள் பல்வேறு அனுகூலங்களை பெற்றிருக்கின்றனர் என்பதையும் நான் இந்த இடத்திலே மிக மகிழ்ச்சியோடு பதிவு செய்ய விரும்புகின்றேன். மலையகத்திற்கென்ன மலைநாட்டு புதிய கிராமம் அமைச்சு உருவாக்கப்பட்டது முதன் முதலாக இந்த அரசாங்கத்திலே. ஆனால் அதற்கு பிறகு படிப்படியாக பல்வேறு நல்ல நிகழ்வுகள் அமைய பெற்றன. உதாரணத்திற்கு நுரலிய மாவட்டத்திலே 4 புதிய பிரதேச சபைகள், இந்த நாட்டிலே வேற எந்த ஒரு பிரதேசத்திலும் இவ்வாறு 4 புதிய பிரதேச சபைகள் ஏற்படுத்தப்படவில்லை. அது எமது மக்களுக்காக நுரலிய மாவட்டத்தில் ஏற்படுத்தப்பட்டது. இது உண்மையிலேயே வரவேற்கப்படக்கூடிய ஒரு விடயம். இதற்கு அடுத்தபடியாக மலையகத்திற்கான புதிய அபிவிருத்தி அதிகார சபை, அது இப்பொழுது ஏற்படுத்தப்பட்டிருக்கின்றது. அந்த அபிவிருத்தி அதிகார சபை இந்த வருடத்திலே முழுமையாக இயங்கும் அந்த நிலைமை இப்பொழுது ஏற்பட்டு இருக்கின்றது. ஆகவே இவை அனைத்தும் எமது மக்களுக்கான நன்மைகளை கொண்டு வரும் விடயமாக நாங்கள் பார்க்கின்றோம். அதே நேரத்தில் எனது தலைவர் டாக்டர் ராதாகிருஷ்ணன் அவர்களுக்கு இப்பொழுது இன்னும் ஒரு அமைச்சு, மலையகம் சார்பான ஒரு அமைச்சு வழங்கப்பட்டிருக்கின்றது, புதிதாக உருவாக்கப்பட்டிருக்கின்றது, விசேட பிராந்தியங்களுக்கான அபிவிருத்தி அமைச்சு. இந்த அமைச்சின் செயல்பாடுகளும் மலையகத்தை சார்ந்ததாகவே இருக்க போகின்றது. முற்றிலும் மலையகத்துக்கு அபிவிருத்திகளை மேற்கொள்ளும் ஒரு அமைச்சாக இந்த அமைச்சு இயங்க போகின்றது. அவ்வாறு இருக்கும் போது மலைநாட்டு புதிய கிராமம் என்று ஒரு அமைச்சு, இதற்கு புறம்பாக விசேட பிராந்திய அபிவிருத்திக்கான இன்னும் ஒரு அமைச்சு, அதிகார அபிவிருத்தி மலைய அபிவிருத்தி அதிகார சபை, புதிய பிரதேச சபைகள் என்று இவ்வாறு ஒவ்வொன்றாக ஒன்று சேரும் போது, அவை மையப்படுத்தப்படும் போது அதனூடாக பல்வேறு அனுகூலங்கள் மலையகத்தை போய் சேரும் என்பதிலே எவ்வித சந்தேகமும் இல்லை. இந்த இலக்கை நோக்கி தான் நாங்கள் போய்கொண்டிருக்கின்றோம். அதே நேரத்தில் மிகவும் மோசமான வறுமையை சந்திக்கும் மக்கள் கூட்டமாக மலையக மக்கள் இருக்கின்றார்கள். வறுமை கோட்டிற்கு கீழே இந்த நாட்டிலே உள்ளவர்கள் மிக அதிகமானவர்கள் யார் என்று கேட்டால் எடுத்த எடுப்பிலேயே அது மலையக மக்கள் என்று நாங்கள் சொல்ல முடியும். இதிலே மாற்றுக் கருத்துக்கு இடம் கிடையாது. எவரும் இதை மறுதளித்து பேச முடியாது. இது அவ்வாறு அல்ல, இது இந்த நிலைமை அவ்வாறு அல்ல, இங்கே பொய்யான விடயங்கள் முன்வைக்கப்படுகின்றது என்று எவருமே இதற்கு மறுதளித்து பேச முடியாது. உண்மையிலே இந்த நாட்டிலே மிக மோசமான வறுமையை சந்திக்கும் மக்கள் என்றால் அது தோட்டப்புற மலையகத்துவாழ் மக்கள் மாத்திரமே. ஆகவே இம்முறை கௌரவ நிதியமைச்சர் அவர்கள் 6 லட்சம் பேருக்கு புதிதாக சமுர்தி நிவாரணத்தை வழங்குவதற்கான நிதி ஒதுக்கீட்டை மேற்கொண்டிருக்கின்றார். இந்த 600,000 மக்கள் மத்தியிலே, 600,000 பேர் மத்தியிலே குறைந்தது 10%, அதாவது 60,000 ஆவது தோட்டப்புறத்திற்கு போய் சேர வேண்டும். 60,000 புதிய சமுர்தி பெறுபவர்களாக தோட்டப்புற மக்களை இந்த நன்மை அடைய வேண்டும், நன்மை போய் சேர வேண்டும் என்று நான் இந்த இடத்திலே கேட்டுக்கொள்ள விரும்புகின்றேன். அவ்வாறு இந்த சமுர்தி நிவாரண அடிப்படையிலே இன்னும் 60,000 மக்கள் தோட்டப்புறங்களை சார்ந்தவர்கள் அதிலே உள்வாகிக் கொண்டால் அது உண்மையிலேயே நன்மை தரும் ஒரு விடயமாக இருக்குவது மாத்திரமன்றி ஒரு மோசமான வறுமை கோட்டிற்கு கீழ் இருக்கும் மக்களை உண்மையிலேயே அடையாளம் கண்டு அவர்களுக்கு இந்த நிவாரணம் வழங்கியதாக அது வரலாற்றிலே பதிவு பெறும், வரலாற்றில் அது பதிவு செய்யப்படும் என்பதை நான் இந்த இடத்திலே குறிக்கொள்ள விரும்புகின்றேன். ஆகவே இவ்வாறு இந்த வரவு செலவு திட்டத்தின் ஊடாக கிடைத்திருக்கும் அனைத்து நன்மைகளையும் தோட்டப்புறங்களுக்கு கொண்டு செல்லப்பட வேண்டும். பல்வேறு அமைச்சர்களுக்கு பல்வேறு நடவடிக்கைகளுக்காக பெருந்தொகையான நிதி ஒதுக்கீடு செய்யப்பட்டிருக்கின்றது. இவ்வாறு நிதி ஒதுக்கீடு செய்யப்படும் போது அந்த அமைச்சுக்களின் செயல்பாடுகளிலே இந்த பிராந்தியத்திற்கு இவ்வளவு, இந்த மக்களுக்கு இவ்வளவு தொகை, அந்த மாகாணத்திற்கு இவ்வளவு என்றெல்லாம் அங்கே வெறும் புறம்பாக நிதி ஒதுக்கீடு செய்யப்படுவதில்லை. அமைச்சுக்கான நிதி ஒட்டுமொத்தமாக ஒதுக்கீடு செய்யப்படுகின்றது. ஆகவே மக்களின் பிரதிநிதிகள் என்ற வகையிலே நாங்கள் தெரிந்து கொள்ள வேண்டும், நாங்கள் புரிந்து கொள்ள வேண்டும், மக்களின் பிரதிநிதிகள் அந்த பணத்தை, அந்த நிதியினை எவ்வாறு ஒவ்வொரு அமைச்சரிடம் இருந்து பெற்றுக்கொண்டு எமது மக்களின் அபிவிருத்திக்காக அதனை கொண்டு செல்ல வேண்டும், கொண்டு செல்ல முடியும் என்பதை நாங்கள் தெரிந்து கொள்ள வேண்டும், நாங்கள் புரிந்து கொள்ள வேண்டும். மயிலே மயிலே இறகு போடு என்று சொன்னால் எந்த ஒரு மயிலும் இறகு போடாது. மயிலின் இறகை நாங்கள் தேவை என்றால் பிடுங்கெடுக்க வேண்டும். அதே போல்தான் ஒவ்வொரு இடத்திலும் இருந்தும் நிதியை பெற்றுக் கொள்ள வேண்டும் என்றால், நிதியை நாங்கள் எமது மக்களின் அபிவிருத்திக்காக கொண்டு செல்ல வேண்டும் என்றால் அதனை கறக்கும் அந்த யுக்தியை நாங்கள் கையாள வேண்டும், கறக்கும் அந்த பாணியை நாங்கள் கையாள வேண்டும். அவ்வாறு செய்தால் உண்மையிலேயே எமது மக்களின் பிரச்சனைகளை நாங்கள் வெகுவாக தீர்ப்பதற்கு அது ஏதுவாக இருக்கும். அதனை நான் செய்து கொண்டிருக்கின்றேன். எங்கெங்கிருந்தெல்லாம் நிதிகளை பெற முடியுமோ, எங்கெங்கிருந்தெல்லாம் நிதிகளை கறக்க முடியுமோ, அவற்றை கறக்கும் அந்த செயல்பாடிலே நான் இம்மையும் பின்னிக்காமல் நான் செயல்பட்டுக் கொண்டிருக்கின்றேன். இவ்வாறு செயல்படுவதனூடாக மக்களின் பிரச்சனைகளை ஏதோ ஒரு மட்டத்திற்கு தீர்க்க முடியும் என்ற அந்த நம்பிக்கை இருக்கின்றது, அந்த விசுவாசம் இருக்கின்றது. ஆகவே இந்த வரவு செலவு திட்டம் பல்வேறு தரப்பினருக்கு நன்மை பயக்கும் வரவு செலவு திட்டமாக இருக்கின்றது. ஒரு சிலர் சொல்லுகின்றார்கள், இந்த பட்ஜெட்டிலே தோட்ட தொழிலாளர்களின் சம்பளத்தை பற்றி பிரஸ்தாபிக்கப்படவில்லை என்று சொல்லுகின்றார்கள். உண்மையிலே பிரஸ்தாபிக்கப்படவில்லை. ஆனால் அரச நிதி ஏதோ ஒரு வகையிலே தோட்ட தொழிலாளர்களுக்கு ஒரு நாளைக்கு 50 ரூபாய் என்ற அடிப்படையில் வழங்குவதற்கான அந்த நடவடிக்கை இப்பொழுது மேற்கொள்ளப்பட்டிருக்கின்றது. ஆகவே பெருந்தோட்ட கைத்தொழில் அமைச்சர் கௌரவ நவீன் கிசாநாயக் அவர்களும், அதே போல் தொழிலமைச்சர் கௌரவ ரவி சமரவீர அவர்களும் எம்மோடு கலந்து பேசி தமிழ் முற்போக்கு கூட்டணி பாராளுமன்ற உறுப்பினர்களோடு நாங்கள் தொடர்ந்து மேற்கொண்ட பேச்சுவார்த்தைகள் ஊடாக அந்த இலக்கை நாங்கள் இப்படி அடைந்திருக்கின்றோம். ஏதோ ஒரு வகையிலே தோட்ட தொழிலாளர்கள் நன்மை பயக்கும் வண்ணம் இப்பொழுது ஒரு நாளைக்கு 50 ரூபாய் என்ற வகையிலே தோட்ட தொழிலாளர்களுக்கு கொடுப்பனை வழங்குவதற்கான அந்த ஏற்பாடுகள் இப்பொழுது மேற்கொள்ளப்பட்டிருக்கின்றது. ஆகவே அதுவும் கூட இன்னும் ஒரு நல்ல அம்சமாக நான் பார்க்கின்றேன். எமது மக்களின் உழைப்பு, எமது மக்களின் உழைப்பை மிஞ்சுவதற்கு இந்த நாட்டிலே வேறு எவருமே கிடையாது. மிக கடினமான உழைப்பாளிகள், மிக அதிகமாக உழைக்கும் அந்த பாணியை கையாளுபவர்கள், காலை முதல் இரவு வரை தொழில் செய்யும் தொழிலாளர்கள் என்ற அந்த நாட்டிலே அது தோட்ட தொழிலாளர்கள் மாத்திரமே. ஆகவே அவர்களின் அந்த உழைப்பை நாங்கள் கொச்சப்படுத்த முடியாது, அவர்களின் உழைப்பை நாங்கள் கொச்சைப்படுத்தி ஏளனமாக பார்க்க முடியாது. ஆகவே இந்த அரசாங்கத்திற்கு வாக்களித்த மக்களுக்கு அரசாங்கத்தின் ஊடாக அரசாங்கத்தின் நிதியிலே இருந்து ஒரு நாளைக்கு 50 ரூபாய் என்ற வகையிலே சம்பள உயர்வு ஒன்று கிடைப்பது என்பது உண்மையிலேயே அளித்த வாக்களே கிடைத்த பயன் பலன் என்று நான் இந்த இடத்திலே பதிவு செய்ய விரும்புகின்றேன். எனவே இந்த வரவு செலவு திட்டத்தின் ஊடாக முழு நாடும் சுபீட்சம் அடையும் வண்ணம் திட்டங்கள் தயாரிக்கப்பட்டிருக்கின்றது, முன்வைக்கப்பட்டிருக்கின்றது. இவ்வாறு முன்வைக்கப்பட்டிருக்கும் இந்த திட்டங்களின் ஊடாகவும் நிதி ஒதுக்கீட்டின் ஊடாகவும் இந்த நாட்டை வளப்படுத்துவதற்கு, இந்த நாட்டின் முன்னேற்றத்திற்கு, இந்த நாட்டின் நல்ல எதிர்காலத்திற்காக நாங்கள் அனைவரும் இன மத மொழி பேதங்களை மறந்து சமத்துவத்தோடு கைகோர்த்து செயல்பட வேண்டும் என்று கேட்டுக்கொண்டு சந்தர்ப்பம் அளித்த அவை தலைவர் அவருக்கு நன்றி கோரி விடைபெறுகின்றேன். நன்றி, வணக்கம்.
Honorable Prasanna Ranveera, you have 4 minutes.
Mulasini Mantitumani, me andwe paswena ayavayat mudalamathya arage devini ayavayat idirikat karana mohote e pilimada vivada yana mohote mevarat pasugiya wasara hatara wageema sundarata sundara wacana tika dala idiripat karapu kathawak thamai tiyenne. மேகொல்லோ ஆண்டோட பலையிட பத்தன விழா ஆவே தின சீயன் அழுத்து ரட்டா கியலாம் அப்படி தின சீயன் ரட்டட முகுந்த உனத் மதக்க நெக்கதையாக கரா மேரட்டே மகாதவாலே அமுப மகாபெங்குவ எதா மங்கொல்ல கேவா ஏ வகேம மே வகேம அவில்லா கிவ்வா மாசேட்டை பஞ்சவித பிரதிபத்திய கீழா பிரதிபத்தி பிரகாசன எதிர்பார்த்த கரா விட்டிங் விட்ட எதா இந்தாங் 2014 டிசம்பர் 19 இந்த தினசிய வடபிரிவல எதிர்பார்த்த கரா 2015 ஜூலி 23 இந்த மாச 60 கிங் அழுத்து ரட்ட பஞ்சவித கிரியாவளி எதிர்பார்த்த கரா 2015 நவம்பர் 10 இந்த ரட்ட ஹதன ஆர்த்திக வடபிரிவல எதிர்பார்த்த கரா 2016 ஜனவரி 25 இந்த 29 இந்த மெகா போலீஸ் சங்வர்தன வெடசட்டான எதிர்பார்த்த கரா 2017 ரஜய ஆர்த்திக சலசும் பிரகாஷ் எதிர்பார்த்த கரா 2017 திரசார யுகிய சந்தா நவ ஆர்த்திக சலஸ்ம ஈரங்க 2017 அகோஸ்து துங்கவுர்து சங்வர்தன ஆர்த்திக சலஸ்ம 2017 செப்டம்பர் 7 விசிப்பாய் 2025 போசத் ரட்டக் அவு அட்டாவுர்து சலஸ்ம கேல எதிர்பார்த்த கரா ஏவல கோமத் சுந்தர வச்சனடிக்க தசலக்ஷ கிரக்கியா ஆர்த்திக சங்வர்தன அதிகலாப 45 கர்மாதா தாக்ஷண சங்வர்தன அதிகலாப 11 சஞ்சார சங்வர்தன அதிகலாப குஷி சங்வர்தன அதிகலாப தீவா ஆர்த்திக அதிகலாப கமட ரட்ட பொக்குரு கம்மான 2500 மே ஆதி விதியல தமை கனு கதாநாயக துமனி வடபிலுவல கெனாவா மே தனுத் ஜெனல தீல வகையே வட பிள்ளைகளா ஏக அலுத்ம கன்செப்ட் எக மே தருண தருயாங்க எதா ரெவட்டுவ வகே புஞ்சிகார் சீன லபா தீல எதா தருவங்க ரெவட்டு வகே அத தருண யுவல லோல்ட தினோ
ஹோந்தி துமத மித்த தீனோ
வாட ஹோம் ஸ்வீட் ஹோம் கேல கியூ எதா ஆவே கதாவிதி கோமத அவுருது 25 சியட ஹயே பொலியட அவுருது 25 கே கேவன தமை லபா தென்ன கேல அபை ஆவே அதுல தியென்னே அவருது பாய் ஆண்டு பொலியகவான் கேல அவருது பாய் பொலியகவான் கேல தீன அவருது விசாக்ம ஏ கண்ண நாயக்காரே நாயகவான் நோனே மே ஆவிதியர் தமை ஹமதாம ரவட்டு அவகேம தமை மேவர ரவட்ட அண்டு எல்லா தீன ஈலங்கட கீனவா பூணு செமே நே ஸ்ரமிக்கே நே மேக்க அப்பி தருண தருயங்க பூணு செமே அதி கரண்ண நோனே கேல தால தீன கியத மில்லியன் சீயை பல்லவாத கரண்ண தால தீன சீய மில்லியன் சீயா கொல்லவ பல்லகாண்ட தாலது பல்லவ கொல்லகாண்ட தாலது கினகை மெத்தன தியன பிரஸ்ட் கொல்லவ அத பல்ல கொல்ல எக்க காண்ட மே ஆண்டு தால தியன்னே அப்ப கொல்லண்ட கமதி ஆண்டு மே விதிர கொல்லண்ட சலகன்னே கினக மட
பிரஸ்ட் மந்திதுமா காலை அவசம்
சஸ்ய ஏ நிசா அப்பி கீனோ மே லியவில்ல மே கலிங் இதிரி பத் கரப்பு லியவிலி பிரகாஷ வகே பொறு பிரகாஷன டிகாக் விதராய் கிசிம மேரட்டே ஆர்த்திக சலஸ்மா தர்வ ரக்கி ரக்ஷா தீமே வட பிரிவல கிசிந்து தேக் நாய கேனக போம பேதுல பிரகாஷ கரண்ண ஓன
மந்திரம கால அவசானன் கரு அஜித் பி பெரா மந்திரம அமத்துமா
கரு மந்திரத்துமணி மே அயவே பிரிபந்த தேவனவர கிவேமே விவாதேதி கதா கரண லபிம சதுடாக் மம் பலமுயன்ம மே அயவே ஏதி மா பௌத்கலிக வைக்கங்க நோவேனேக கருணாக கன கியண்ட அவசியை காபன் பந்த பிலிபந்து மம் மே பிலிபந்தவ அயவேன் பசு சாகச்சா வலதித் இன் பசு நிலதாரின் சமகத் கரபு சாகச்சா அனுவ மட பெணியானவா யம் ஆகாரேக தனாத்மக பிரதிபல தனாத்மக பிரித்துராக் லபே கியலா மை ஸ்தூதிவாந்த வேணவா ජනතාවගේ හඬ ඉදිරිපත් කරන අපි වැනි ඇමතිවරුන් කෙරෙහි සංවේදී වීම පිළිබඳව. ඒ අපේ ආණ්ඩුවේ ස්වභාවය, ඒ අපේ ආණ්ඩුවේ විලාසය. ඒ වගේම යම් විකල්ප මත ප්‍රකාශ කරන්නට අපිට අවකාශ තිබෙනවා. ඒ විකල්ප මතවලට ගරු කිරීම මේ රජය තුළ ලැබෙනවා. ගරු සභාපතිතුමනි, මේ අයවැය තිබෙන ඉතාම වැදගත් යෝජනා කීපයක් පිළිබඳව විපක්ෂයේ මන්ත්‍රීවරු සැහැල්ලුවෙන් කතා කරා. මේ රටට අවශ්‍ය විදේශ විනිමය අරන්ගෙන මේ රටේ ආර්ථිකය ශක්තිමත්ව පවත්වාගෙන යන්නට අපට දායක වන ඒ සුවිශේෂ විදේශගත ශ්‍රමිකයන් පිළිබඳව අපේ රජය විශාල සැලකිල්ලක් දක්වන. අපේ රටේ ආර්ථිකය ගොඩනගන මේ රටේ අනාගතය කෙරෙහි විශාල දායකත්වයක් දක්වන මේ විදේශගත ශ්‍රමිකයන් කෙරෙහි කිසිම රජයක් මීට කලින් ප්‍රමාණවත් සැලකිල්ලක් දක්වලා තිබුණේ නැහැ. ගරු සභාපතිතුමනි, සිහින මාලිගා නිවාසන යෝජනා ක්‍රම යටතේ විදේශගත ශ්‍රමිකයන්ට 3.46ක වාර්ෂික පොලි අනුපාතයකට, මාසයකට නෙමෙයි වාර්ෂික 3.46ක වාර්ෂික පොලි අනුපාතයකට රුපියල් ලක්ෂ 100ක් දක්වා නිවාසයක් තැනීමට ණය ලබා ගැනීමට අවකාශ ලැබෙනවා. මං හිතනවා අපේ රටෙන් ඈත තමන්ගේ නෑදෑයන් හිතමිතුන් දූදරුවන් ආදරණීය බිරිඳ ස්වාම්පුරුෂ නැතිව ඒ ආර්ථිකය ගොඩනැගීමට ලේ දහඩිය විඳින ඒ දුක් විඳින මිනිසු වෙනුවෙන් මේ රජය ලබා දුන්න වටිනාම සහනයක්. අපි දන්නවා ගොඩක් දෙනෙක්ගෙන් අපි අහනකොට ඇයි ඔබ විදේශගත වන්නේ, පවුලේ සමීපයන් අතහැර කියලා ගෙයක් හදාගන්න මුදලක් හොයාගන්න විදේශගත වන ඔබ තමයි උන් කියන්නේ. එනිසා පළවෙනි වතාවට මධ්‍යම පාන්තික නිවසක් සාදා ගැනීමට තරම් ප්‍රමාණවත් මුදලක් ලක්ෂ 100ක් වාර්ෂික පොලිය 3.46කට ණය මුදලක් ලබා දීම පිළිබඳව මම මංගල සමරවීරගරු ඇමතුමාට ස්තුතිවන්ත වෙනවා. සංවේදී භාවය පිළිබඳ එතුමා මේ කාරණය පිළිබඳව දක්වා ඇති. ඒ වගේම තවත් අපේ විශාල අවධානයක් ලක් වෙලා තිබෙන නිවාස ණය යෝජනා ක්‍රමයක් තමයි හෝම් ස්වීට් හෝම් නිවාස ණය යෝජනා ක්‍රමය. දැන් මේ යෝජනා ක්‍රමය යටතේ සහන ණය මුදලක් ලබා ගැනීමට නව විවාහයට පත් වූ තරුණ තරුණියන්ට අවස්ථාව ලැබෙනවා. මධ්‍යම පාන්තික තත්ත්වයන්වල ජීවත් වන අයට මේ ණය මුදලේ වාරික ගෙවණයක මුල්ම කාලය තමයි අමාරුම. එකක් ගේ හදනකොට එක අමාරුයි, අනෙක ජීවිතයේ මුල් කාලය අමාරුයි. එනිසා ඒ සහනය ලබා දීමේදී ඒ මුල් වසර ගණනාව සඳහා විශේෂිතව සහනයක් ලබා දීලා තිබෙනවා. එනිසා තමයි ඒ ණය විශේෂිත වන්නේ. ඒ වගේම ගරු සභාපතිතුමනි, මේ ණය මෙම අයවැය තුල කාරණා කීපයක් ගැන විශේෂණ අවධානය යොමු වුණා. මහින්ද යාපා අබේවර්ධන ඇමතුමා, හිටපු ඇමතුමා බොහොම හාස්‍යයෙන් සඳහන් කරා මේ අරුවක්කාලු කසල රඳවණය පිළිබඳව. මං එතුමට අභියෝග කරනවා, මං එතුමට යෝජනා කරනවා, අරුවක්කාලුවට ගිහිල්ලා බලන්න මේ කසල රඳවණේ කටයුතු දැන් සම්පූර්ණ වගේ අවසන්. මේ වසර අවසානයේ වන විට මේ කොළඹ කුණු කොළොන්නාවේ ගොඩ ගහලා කොළොන්නාවේ මිනිසුන්ට විනාශයේ දුක මරණය අත්කර දෙන ගෝඨා ක්‍රමවේදයේ වෙනුවට පරිසර හිතකාමී මේ රටේ කුණු ප්‍රශ්නය සදාකාලික විසඳන්නා වූ විසඳුමක් අරුවක්කාලු කසල රඳවණේ වගින් අපි අත්කර දීලා තියෙනවා. ඒ ප්‍රදේශවල ජනතාවගේ කුණුත් කොළඹ කුණුත් නිසික්‍රම වේදයට ආරක්ෂිත වරඳවීමට මේ සමත් වෙනවා. මම අභියෝග කරනවා මේ ස්ථිරසාර විසඳුමක් අපි ඉදිරිපත් කළා තියෙනවා, සැක කරනවා නම් එන්න යන්න බලන්න. ඒ වගේම ඊට අමතරව විදුලි බල අමාත්‍යවරයා හැටියට විදුලි බල අමාත්‍යංශයේ ඒ තනතුරු දරන කාලේ අපි කල්පනා කළා ලෝකයාද පිළිගත් ක්‍රමවේදයක් කසල වලින් විදුලිය නිෂ්පාදනය කිරීම, වේස්ට් ටු එනර්ජි. මේ සඳහා අපි කොළඹ කෙරවල පිටියේ මෙගවට් 10ක කසල වලින් විදුලිය නිෂ්පාදනය කිරීමේ බලාගාරයක් හදලා මේ වසර අවසානයේ වන විට එහි කටයුතු පටන් ගන්න පුළුවන්. ඒ වගේම පිළියම්බල කරදියානේ ඒ ආකාරයටම කසල වලින් විදුලිය නිෂ්පාදනය කිරීමේ බලාගාරයක් හදලා තිබෙනවා. මේ බලාගාර දෙකේ විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය වනවා ටොන් 1200ක වගේ ප්‍රමාණයක් දිනකට. අත වශයෙන්ම කොළඹ සහ බස්නාහිර පළාතේ සම්පූර්ණ එකතු වෙන කසල ප්‍රමාණයම අරුවක් කාලු වරන් ගන්න වෙන්නේ නැහැ ගරු සභාපතිතුමනි. මෙම බලාගාර දෙක සඳහා අවශ්‍ය වෙනවා. දැන් තුන්වෙනි බලාගාරය පිළිබඳව අපි යෝජනා කරා. නමුත් බොහෝ විශ්ලේෂකයන් කියන්නේ මේ තුන්වෙනි කසල මගින් විදුලිය නිෂ්පාදනය කරන බලාගාරයක් අවශ්‍ය වෙන එකක් නැහැ. මොකද දැනට කොළඹ තිබෙන බස්නාහිර පළාත තිබෙන කසල සඳහා මේ බලාගාර දෙක ප්‍රමාණවත් කියන්නේ. එහෙම වුණොත් අපිට අරුවක් කාලවලට අරන් ගන්න වෙන්නේ අලු පමණයි. එනිසා මේ වසර අවසානයේ වන විට කොළඹත් බස්නාහිර පළාතත් මුළු රටේමත් කසල බැහැර කිරීම පිළිබඳව ලෝකයේම පිළිගත් විද්‍යානුකූල දියුණු වැඩපිළිවෙලක් කරලා අවසන් කිරීමට අපි කටයුතු කරනවා කියන කාරණය මම කියන්න කැමතියි. ඒ වගේම මහින්ද ආපා අභිවාදන මැතිතුමාට මම ආරාධනා කරනවා මේ වන විට ඉදිරිවෙමින් පවතින බලාගාර නිරීක්ෂණය කරන්න. හැමදේම උනේ නැහැ කියලා කියන්න එපා. ඒ වගේම එතුමා අභියෝග කළා මේ පුනර්ජනනීය බල ශක්තිය පිළිබඳ සූර්ය බල සංග්‍රාමයේ ව්‍යාපෘති යටතේ අද වෙන විට අපේ රජයේ කාලය තුළ පමණක් ඔබගේ රජයේ කාලේ මුළු රටේම තිබුණේ සූර්ය බලයෙන් නිෂ්පාදනය කරන විදුලිය මෙගවට් 32ක් පමණයි. අපේ රජයේ කාලේ මෙගවට් 200කට වැඩි ප්‍රමාණයක් වහලය මත සවිකරන සූර්ය බලය නිෂ්පාදනය කිරීමේ බලාගාර හරහා අපි ජාතික පද්ධතිය ලබලා දෙනවා. ඒ වගේම වාණිජමය වශයෙන් මෙගවට් 50ක බලාගාර අපි ඉදි කරලා තියෙනවා. ඒ වගේම මෙගවට් එක බැගින් වූ බලාගාර 60ක් එක බැගින් වූ බලාගාර 90ක් වශයෙන් තව බලාගාර සඳහා අපි නියමිත තරංකාරී ටෙන්ඩර් ක්‍රමවේදය හඳුන්වා දීලා සුපිරිසිඳුයි වැඩපිළිවෙළ සකස් කරලා තිබෙනවා. ඒ වගේම තවත් මෙගවට් 10 බැගින් වූ බලාගාර 2ක් අපි ටෙන්ඩර් කළා සූර්ය බලාගාර. ඒ වගේම තවත් මෙගවට් 20ක් සඳහා වූ සුළං බලාගාර ටෙන්ඩර් කරලා තරගකාරී මිලට අවස්ථා ලබා දීලා තියෙනවා අර දූෂිත බලපත්‍ර ක්‍රමවේදය වෙනුවට. ගරු සභාවතුමනි, යනුව පුනර්ජනනීය බල ශක්තිය තහවුරු කිරීම සඳහා අපි නිශ්චිත වැඩපිළිවෙළක් අරන් ගිහලා තියෙනවා. එනිසා මේවා උනේ නැහැ කියලා කියන ඒ සටන් පාඩ වෙනුවට කරුණාකර ඇස් දෙක අරලා බලන්න. නිසි ක්‍රමවේදයක් යහපාලන ක්‍රමවේදයක් අපි අනුරල දීලා තිබෙනවා මේ ක්‍රමේ පවත්වාගෙන යාම සඳහා. ඒ වගේම ගරු සභාවතුමනි, මේ අයවැයේ තිබෙන සුවිශේෂ ලක්ෂණයක් තමයි මේ රටේ ආර්ථිකය ඩිජිටල්කරණය කිරීම සඳහා ඒ යෝජනා ක්‍රියාත්මක කිරීමට විවිධ යෝජනා ගණනාවක් ඒ වගේම විශාල මුදල් ප්‍රමාණයක් අපිට වෙන් කරලා තිබෙනවා. මේ රටේ පවතින ආර්ථිකය නවීකරණයට ලක් කරලා ඩිජිටල්කරණයට ලක් කරලා අපේ ආර්ථිකය තුලින් වැඩිමනක් ආදායමක් උපයා ගැනීමට අවශ්‍ය උපාය මාර්ග හඳුනා ගැනීම සඳහා මේ පිළිබඳ මලයාසියානු රජයටත් උදව් කරපු මැකන්සි සමාගම හරහා අපි විශේෂඥ වාර්තාවක් ලබා ගත්තා. දැන් සති දෙකකට කලින් අමාත්‍ය මණ්ඩලය ඒ මැකන්සි වාර්තාවේ තිබෙන යෝජනාවන් ක්‍රියාත්මක කිරීම සඳහා වූ ප්‍රතිපත්ති මේ අනුමැතිය ලබා දුන්නා. දැන් තිබෙන ඉදිරිපත් කිරීම ඒවා ක්‍රියාත්මක කිරීම අපි විශ්වාස කරනවා අපේ රටේ පවතින කර්මාන්ත සඳහා ඩිජිටල් කරණය හරහා අපිට අලුත් නව මුහුණුවරක් ලබා දෙන්න පුළුවන්. ඔවුන්ගේ ලාභය වැඩි කරලා දෙන්න පුළුවන්. කාර්යක්ෂමතාවය ළඟා කරලා දෙන්න පුළුවන්. ඒ වගේම ශ්‍රී ලාංකික නිෂ්පාදන සඳහා අලුත් මුහුණුවරක් අපිට ලබා දෙන්න පුළුවන්කම ලැබෙනවා. එනිසා අපි තාම සතුටු වෙනවා මේ මැකන්සි වාර්තාව මත පදනම් වෙලා මේ රටේ පවතින ආර්ථිකය ඩිජිටල්කරණය කිරීම සඳහා වූ වැඩපිළිවෙළ ගැන. ඒ වගේම ගරු සභාපතිතුමනි අපිට තව අභියෝගයක් තිබෙනවා අපේ රාජ්‍ය තන්ත්‍රය නවීකරණය. මිලියන 21ක් ජනතාවට මිලියන 1.4ක් රජ සේවකයන් ඉන්නවා. ජනගහනට සාපේක්ෂව විශාල රාජ්‍ය ව්‍යූහයක් අපිට තිබෙනවා. මේ රාජ්‍ය ව්‍යූහය ඩිජිටල්කරණය කළහොත් අපට ජනතාව සතුටින් තැබීමට ඉවහල් වන ආකාරයට හොඳ සේවයක් ලබා දෙන්න පුළුවන්. ඒ වගේම නාස්ති වන මුදල් ඉතුරු කරගෙන දූෂණයට වැය වෙන මුදල් ඉතුරු කරගෙන මේ රටේ මුදල් ඉතිරි කර ගැනීමට අපිට හැකියාවක් ලැබෙනවා. ඒ ඉතිරි කරන මුදල් ජනතාව වෙනුවෙන් වඩාත් හොඳ අරමුණු කරා යොදවන්නට අපිට අවකාශ ලැබෙනවා. එනිසා ඩිජිටල් කරණය පිළිබඳ කරු අග්‍රාමාත්‍රාණන් වික්‍රමසිංහ මැතිතුමා බරපතල කැපවීමකින් කටයුතු කරනවා. ඒ වගේම කරු මුදල් අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඒ වගේම මේ ලංකාවට පරිගණක තාක්ෂණය පිළිබඳ මූලධර්ම හඳුන්වා දීමට ඉවහල් වුණු ICT ආයතනයේ පළවෙනි සභාපතිවරයා වෙච්ච මේ රටේ ඩිජිටල් කරණය පිළිබඳ තොරතුරු තාක්ෂණ විෂය හඳුන්වා දීම පිළිබඳ පුරෝගාමියෙක් වෙච්ච මුදල් රාජ්‍ය මැතිතුමා ඉරාන් වික්‍රමරත්න මැතිතුමා එතුමත් මේ සභාවේ ඉන්නවා. එතුමගේ විශාල සහයෝගයක් ලැබෙනවා. ඒ වගේම ආචාර්ය හරිසිල්ල මැතිතුමා ඒ ක්ෂේත්‍රය පිළිබඳ දැවැන්ත උනන්දුවක් දක්වනවා. අපිට වාසනාවක් මේ ඩිජිටල් කරණය සහ නවීන ලෝකයේ මේ තාක්ෂණයේ භාවිතය පිළිබඳව පුළුල් දැනුමක් තිබෙන මැති අමතුරුන් අපේ රජය තුළ සිටීම ගැන. එනිසා මේ ඩිජිටල් කරණය සඳහා අවශ්‍ය වන්නා වූ ඒ තාක්ෂණික දැනුම ලබා ගැනීමටත් ඒ තාක්ෂණයේ භාවිතාවකට අවශ්‍ය කරන ආයෝජන ලබා ගැනීමටත් අපිට හැකි වෙනවා කියන විශ්වාසය තිබෙනවා. ඒ පිළිබඳව මගේ විෂය පිළිබඳ විවාදයේ මම වැඩිමනක් කරුණු දක්වනවා. නමුත් මේ අයවැය මගින් ඒ දක්වලා තිබෙන ප්‍රමුඛතාවය අගය කිරීමට මම අවස්ථාවක් කරගන්නවා. මේ තරම් අමාරු කාලයක ඉතිහාසයේ වැඩිම ණය මුදල් ගෙවන කාලයක මේ රටේ ආර්ථිකය නවීකරණය කරන්නත් රාජ්‍ය තන්ත්‍රය නවීකරණය කරන්නත් කරන මේ කැපවීම ගැන. ඒ වගේම ගරු මුරසු සභාපතිතුමනි විශේෂයෙන් බලන්න ඕන කාරණයක් තිබෙනවා. මේ රටේ සංචාරක කර්මාන්තය මේ රටේ මොකුත් උනේ නැහැ මොකුත් උනේ නැහැ කියලා කියනවා. කියන්න ලේසි. හැබැයි ගරු සභාපතිතුමනි ලෝකේ අපි දෙස බලන්නේ කෙසේද? අපි දේශපාලන වාසි උදෙසා අපි එකිනෙකාට චෝදනා කරගන්නවා. නමුත් ලංකාව දිහා ලෝකය බලන්නේ කෙසේද? ලෝකයේ ප්‍රමුඛතම සංචාරකයන් සඳහා මඟ පෙන්වන ලෝන් පැනට් සඟරාව 2019 වර්ෂය සඳහා ශ්‍රී ලංකාව ලෝකයේ අංක 1
ගරු ඇමතුමා මිනිත්තු දෙකක් තියෙනවා තව.
ඔවුන් අපව නම් කර තිබෙනවා. මේක මේ ආණ්ඩුව වෙනුවෙන් කරපු දෙයක් නෙමෙයි. මේ ලංකාව ලෝකයේ නම්බර් 1 සංචාරක ගමනාන්තය ලෙස නම් කරන්නේ අපේ රටේ සංචාරය කරන සංචාරකයන්, ඒ වගේම සංචාරක කර්මාන්තයේ යෙදෙන එහා සමාන ආයතන විසින් ලබා දෙන අදහස් අනුවයි. එනිසා අපි මොන කතා කිව්වත් අපේ රට 2019 වසරේ ලෝකයේ නම්බර් 1 සංචාරක ගමනාන්තය බවට පත් වෙලා තිබෙන්නේ අපේ රජය විසින් අනුගමනය කරපු මේ යහපත් ප්‍රතිපත්තිවල ප්‍රතිඵලයක් විදිහට. අපේ රටේ සංචාරක කර්මාන්තය දියුණු කරගන්න තව බොහෝ දේවල් කරන්න තිබෙනවා. ඒ වගේම ඩිජිටල් කරණය හරහා අපි බලාපොරොත්තු වෙනවා මැකන්සි වාර්තාව අනුව ඒ සංචාරක ක්ෂේත්‍රයේ නවීනතාවයක් ඇති කරන්න, ඒ වගේම වැඩි ලාභයක් ලබන්න, ඒ වගේම ඒ සඳහා යෝජනා මේ ආයවැය සඳහන් කරලා තිබෙනවා. එනිසා සංචාරක කර්මාන්තයේ
මිනිත්තුවක් තියෙනවා
ගමනාන්තයේ බවට පත්වන එක අපේ ආඩම්බරකම්. ඒක අපේ ආණ්ඩුවේ දක්ෂකමක්. ඒක අපේ ආණ්ඩුවේ හපංකමක්. මේක ඉස්සරහට අරගෙන යන එක සහ දිගින් දිගට මේ ස්ථානයේ රැඳී සිටීම සඳහා අපි කටයුතු කළ යුතු වෙනවා. ඒ වගේම ගරු මන්ත්‍රීතුමනි අවසාන වශයෙන් කියන්න ඕනේ මේ ආණ්ඩුව පෙරලන්න කතා කරනවා. ගරු ජනාධිපතිතුමාගේ ඉඳලා විපක්ෂ නායකතුමා දක්වා ඒ වගේම විපක්ෂයේ ඉන්න මැති මන්ත්‍රීතුමල්ලා දවස පුරා කතා කරන්නේ ආණ්ඩුව පරාජයපත් කරන්න. නමුත් මොකක්ද අද මේ අයවැය විවාදයේ තීර තත්වය? විපක්ෂ මන්ත්‍රීවරු සම්පූර්ණයෙන්ම නිදිමත ස්වභාවයෙන් පසුගාමීව බලාපොරොත්තු අතහැරලා ඉන්න ස්වභාවයක් පින්. අපේ ජ්‍යෙෂ්ඨ අපේ ලොකුගේ හිටපු ඇමැතුමා එතුමා හොඳටම නීති පිටිපස් ඇහැරිලා දැන් හැරුණා දැන් හැරුණා දැන් හැරුණා. ඒ වගේම මේ සම්පූර්ණ විපක්ෂයේ මේසවල ඉන්නේ කී දෙනාද මන්ත්‍රීවරු? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. එතකොට මන් විපක්ෂයේ ඉන්නේ මන්ත්‍රීවරු 9යි. ඉතින් ඒක තමයි තත්ත්වය. එනිසා ගරු සතුමනි, මේ ආයවැය විවාදේ විපක්ෂයේ ඡන්දයක් ඉල්ලනවා නම්, මං හිතනවා ඉල්ලන එකකුත් නැහැ කියලා, ඡන්දයක් ඉල්ලනවා නම් අන්ත පරාජයක් අත් වෙනවා. මේ රටේ තිබෙන දේශපාලන යථාර්ථය ඕකයි. තව මාස කීපයකින් ප්‍රධානමැතිවරණයක්
එනවා.
ඒ මැතිවරණයේදී තීරණාත්මක ලෙස සියලු ප්‍රජාතන්ත්‍රවාදී ජනතා හිතවාදී බලවේග එකතු කරලා සැබෑ යහපාල රජයක් ගොඩනගන්නට අපි එකතු වෙනවා. ඒ හරහා දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගන්නවා. මේ අයවැය හරහා ඇති වෙලා තිබෙන ධනාත්මක තත්ත්වය තුළ මේ රට ඉදිරියට යන අපිට ශක්තිය ලැබෙනවා. බොහොම ස්තුති සභාපතිතුමනි, අපි මේ අයවැය දිනනවා වගේම මේ ආර්ථික පිළිබඳ ඇති වෙලා තිබෙන ඒ ගැටලු කළමනාකරණය කරගෙන රට ඉදිරියට ගෙන යනවා කියන කාරණය මම විශේෂ සඳහන් කරන්න කැමතියි.
බොහොම ස්තුති කරු දිනේෂ්කාන්ත මන්ත්‍රීතුමා. නැත ගරු නිමල්ලාන් සමන්තිතුමා,
ගරු
ඔබතුමාට මිනිත්තු 4ක් තියෙනවා.
ගරු මූලස්සුන මන්ත්‍රීතුමනි, මම දන්නේ අයවැය ලේඛනය ගැන කතා කරද්දි මම හිතන්නේ විනාඩි 4යි තියෙන්නේ. මම හිතන්නේ ඉතා ඉක්මනින් කතා කරන්න වෙයි. මම හිතන්නේ අයවැය ලේඛනය තුළින් අපි දැක්ක සුවිශේෂී ලක්ෂණය තමා බලපුවාම මේ ආදායම 2017ට සාපේක්ෂව බලපුවාම 100%කින් වැඩි කරගෙන තියෙනවා. මේ ආදායම වැඩි වෙලා තියෙන්නේ නිෂ්පාදනය වැඩි වෙලා නම්, මේ ආදායම වැඩි වෙලා තියෙන්නේ අපනයනය වැඩි වෙලා නම්, මේ ආදායම වැඩි වෙලා තියෙන්නේ ආයෝජන වැඩි වෙලා නම් මං හිතන්නේ කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ ආදායම වැඩි කරගෙන තියෙන්නේ කොහමද? මේ ආදායම වැඩි කරගෙන තියෙන්නේ මේ රටේ ජනතාව පාවිච්චි කරන දිනදා භාණ්ඩ සේවා වලට වක්‍රබදු ගාලා, එහෙම නැත්නම් ඍජු බදු ගාලා. මේ විදිහට ආදායම 100%ක් වැඩි කරගත්තම එන්නේ මේ රටේ ජනතාව මං හිතන්නේ විශාල ප්‍රශ්නයකට මූණ පාන්න සිදු වෙනවා මාර්තු 31 පළවෙනිදාන් පස්සේ. මොකද 35%කින් මේ රටේ භාණ්ඩ සේවා වල මිල ඉහළ යනවා. ඉතින් මේ එක්සත් ජාතික පක්ෂ කරු මන්ත්‍රීවරු කිව්වා මේ ආයවැය ලේඛන ඉතාමත් හොඳ ආයවැය ලේඛනයක්. මේක ඉතාමත් හොඳට අදපු ආයවැය ලේඛනයක්. මේ ආයවැය ලේඛනය අදන්න මේ ආර්ථික ඔස්තරලා ඕනේ නැහැ. ටිකිරි මොලයක් තිබ්බම ඇති. මොකද මේ රටේ පාවිච්චි කරන භාණ්ඩ සේවා වලට බදු ගාලා. නිෂ්පාදනය වැඩි කරන්න වැඩපිළිවෙලක් නැහැ. ආයෝජනය වැඩි කරන්න වැඩපිළිවෙලක් නැහැ. ප්‍රතිපත්තියක් නැහැ. මොකුත් නැති අයවැයක් මේක. ඒ නිසා මේ ආර්ථිකය පිළිබඳව දැනුමක් තියෙන කෙනෙක් මේක ඇදුවා නම් මං හිතනවා මේ අයවැය මීට වඩා මේ රට යන්න ඕනේ දිශාන්තිය තෝරගෙන යන්න තිබ්බා. හැබැයි මේ අය අදලා තියෙන්නේ අර මේ අද පාර්ලිමේන්තුවේත් කතා කරා අර ඇඟලුම් කර්මාන්තවලින් අපනයනේ වැඩි වෙලා තියෙනවා. වික්ටෝරියා සීක්‍රට් අඳින ඒ පිරිමි ඉන්න ඒ අය තමයි මේ අයවැය අදලා තියෙන්නේ. මොකද එහෙම නැත්තම් මේ අය මීට වඩා මේ අයවැය තුලින් මේ රටේ දුගී දුප්පත් ජනතාව ගොඩනැගීම සඳහා විශාල කාර්යභාරයක් කරන්න තිබ්බා. අපි දන්නවා ඉතිහාසය තුලම රාජාණ්ඩු කාලේ ඉඳලා ගත්තත් යටත් විජිත කාලේ පෘතුගීසි ඉංග්‍රීසි ලන්දේසි කාලේ ගත්තත් විවිධ ජනාධිපතිවරු යටතේ පෞගිය අවුරුදු කාලේ බලපුවාම කරපු සංවර්ධන ව්‍යාප්ති ආර්ථික දර්ශක මේ සියල්ල කොන්දට තිබ්බා. හැබැයි මේ කතා කරපු කිසිම මන්ත්‍රීවරයෙක් තමන්ගේ අවුරුදු අතර තුල කරපු කාර්යභාරය කරන්න බෑ. ඉදිරියේදී අපි කරනවා. ඉදිරියේදී අපි අපි කැබිනට් පත්‍රිකාව දාලා තිනවා. ඉදිරියේදී අපි ආරම්භ කරනවා. ඉදිරියේදී අපි අවසන් කරනවා කියන එක තමයි කිව්වේ. ඉතින් බය නැතුව කියන්න පුළුවන් මේ පාර්ලිමේන්තුව තුල මේ පස්වෙනි අයවැය ලේඛන ඉදිරිපත් කරද්දී පෞගිය අවුරුදු අතර මේ ජනතාවට කරලා තියෙන වැඩ. හැබැයි එකක්වත් නෑ කියන්න දෙයක් නැහැ. ආර්ථික දර්ශක ඔක්කොම පල්ලයට ගිහිල්ලා සේවා විමුක්තිය එන්න වැඩි වෙලා රැකියා දසලක්ෂයක් දෙන්නම් කියලා අපු ආණ්ඩුව චේන් දෙන්නම් කුවා, බයික් දෙන්නම් කුවා, බයික් කාර් දෙන්නම් කුවා, මෝටර් රථ දෙන්නම් කුවා, බේස්ලට් දෙන්නම් කුවා, එකක්වත් අද සාක්කු පුරවනවා කිව්වා, එකක්වත් කරගන්න බෑ මේ ආණ්ඩුවට. එනිසා මේ ආණ්ඩුවට කරපු දෙයක් කියන්න බැරි ඉඳ අවසාන අවුරුද්දෙත් අන්තිම අවුරුද්දෙත් උස්ම යන අවුරුද්දෙත් ඇවිල්ලා කියන්නේ මොකද්ද? අපි ඉදිරියේදී කරනවා කියලා. හැබැයි මේ මෙච්චර මේ ඇවිල්ලා මේ අයවැය හොඳනම් පෞගේ කාලේ වැඩ කළා නම් ඇයි දෙයියනේ ඡන්දෙට බය? චන්දකට යන්න පුළුවන් බය නැතුව. මේ එක්සත් ජාතිපක්ෂය තරම් චන්දකට යන්න බය පක්ෂයක් අපි ජීවිත ඉතිහාසයේ එක්සත් ජාතිපක්ෂය තුරද දැකලා නැහැ. මොකද එක්සත් ජාතිපක්ෂයේ ඉන්නු නායකයෝ අපි දැක්කා ජේ.ආර්. ජයවර්ධන, පේම්දාස ජනාධිපතිවරයා වැඩ කළා. අපේ කාලේ මහින්ද රාජපක්ෂ මැතිතුමා මහින්දනේ මේ රට බාරගත්තට පස්සේ අවුරුද්දක් අවසන් කරන්න බෑ කියපු යුද්ධය අවසන් කළා. මේ රටේ තියෙන සියලුම සාරුව ආර්ථික දර්ශක ඔක්කොම ලෝකේ අනිත් රටවල් එක්ක ගත්තම මහින්දන ඉදිරියටම ගෙනාවා. ඒක මම නිවැරදි කරන්න
ඕනේ. තව මිනිත්තුවක් කාලය දෙනවා මන්තුමා.
මේ ඉස්සලා කතා කරපු ගරු මන්ත්‍රීවරයෙක් කිව්වා අපේ ව්‍යාපාර කිරීමේ පහසුතාවය මේ රටේ ඒක වැඩි වෙලා, ඒක වැඩි වෙලා 180 ඒක අපහසුතාවය දාවිඩ පත්‍ර ආර්ථික නිදහස Index of Economic Freedom 112ට ගිහිල්ලා මිනිස් සංවර්ධන Human Development Index 76ට ගිහිල්ලා 73 ඉඳලා ජාත්‍යන්තර තරංකාරීත්වය 68 ඉඳලා 85ට ගිහිල්ලා දූෂණ ප්‍රත්‍යක්ෂය Corruption එක ගිහිල්ලා 85 ඉඳලා 89. මේ මොකද්ද මේකෙන් පෙන්නලා තියෙන්නේ? මේකෙන් පෙන්නලා තියෙන්නේ පෞගිය අවුරුදු පහ තුල මහින්ද රාජපක්ෂ ජනාධිපතිව මේ රට ආණ්ඩුව බාර දෙද්දී මේ අවුරුදු පහ කාලය තුල මේ රට මෙච්චර පල්ලයට අරපේ කියන එකයි. ඒ නිසා මේ අයට විරුද්ධව අපි ජනතාව වෙනුවෙන් ඡන්දය දෙනවා, විරුද්ධව ඡන්දය දෙනවා කියන ප්‍රකාශ කරනවා.
ස්තුතියි.